කාම වෑයම්ෙන් දැක්කා.
ඔව්.
ඒ කාමයන් කවුරුලා වැඩ පිළිවෙලේ යෙදෙන්න හේතු
වුණා. නේද? ඒ කියන්නේ එකපාර යන්න බෑ. දැන් මේ කය හැදිලා තියෙන්නේ පෙරභවයේ අවිද්‍යාවෙන්. අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන පෙරභවයේ හැටගත හේතු පහක් නිසා පරිසන්දී පටන්ගත විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියලා ඵල පහක් හම්බ වුණා. ඉතින් මේකේ ලබන යම්කිසි වේදනාවක් වින්දනයක් ඇත්නම් එදා කාමයේ අවිද්‍යාවෙන් හැටගත සංකාර කාමනේ මිනිස් කාමයෙන් හැටගත්තේ කාම සංකාරයෙන් හැටගත්ත කාම විඥානය. අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කර්ම භව වශයෙන් හැටගත්තා. ඒක කාම ලෝකේ ඉඳි කාම සංකාරණි ගොඩ නැගුවේ. ඒ සංකාර මුල් කරගෙන උප්පත්ති භවයක් හටගත්තා. අති කාම භව අති උප්පත්ති භව. මරණකම් ගිනහලා පුරුදු කරිනාපු කාම සංකාර ගොඩ අරගෙන ඒ පුරුද්දෙන් හටගත්ත උප්පත්ති භවයේ තමයි පුනර්භවය කිව්වේ. අන්නේ උප්පත්ති භවයෙන් හටගත්ත එක තමයි පරිසන්දියේ විඥාන කිව්වේ එතන. අන්නේ ඒකමයි ආවේ. ඒ ඒ භවයේම ඇවිදලා ඒකම ඔප් නැගිලා පුනර්භව වුණා. ඒ ටිකමයි අන්න හරි. ඔව්. ඉතින් ඒතර ඒකෙන් පුරුදු කරගත අවිජ්ජා සංකාර තණ්හා උපාදාන නිසා ඒකම තමයි පුනර්භවයට ආවේ. ඉතින් අවිජ්ජා සංකාර තණ්හා උපාදාන භව කියන ඒ ටික නිසා විඥාන නාවුරු හරය ස්පර්ශ වේදනා කියලා ඵල පහට ගත්තා. ඵල පහ. ඉතින් මෙතන තියෙන මේ ඵල පහ විඥාන නාම වේ විඥානි තමයි පටිසන්ධියෙන් ආවේ. ඒකේ නාම රූපේ තමයි මේ කය කියලා සජීවී කය. එන සලආයතන ඇසකරන දිවනාසී ශරීරයේ ඒවට ආයතන වෙලා අපි හිටියා කාමයන්ට. එතන කාම ස්පර්ශයන් තමයි මේක මේ නිදානගත වුනේ. ඒ කාම වින්දනයමයි මේකෙන් එන්නේ. ඉතින් ওই ටික එනකොට ඉතින් අපි හදලා දුන්නේ එක මේකෙන් පිට කරනවා මිසක් වෙන මොකද ඉන්නේ? ඉතින් කහනකට කහන්න නැතුව මොකක් කරන්නද? කහනකට කහන්නේ ආශාවට නෙමෙයි කහන හින්දා. ඉතින් කහණේ කහන්න නැතුව ඉඳ බෑනේ. ඒ මොකද? මේ විපාක කය කාම කය. ඉතින් මේක සමතුලිත වෙන්න බුදුරණන් වහන්සේ ඉඳලා තියෙනවා සමාධිය වඩන්න පුළුවන් තරම්. සමාධිය වඩනකොට වඩනකොට මේකයි සමතුලිත වෙනවා. දැන් විෂම වෙලා තියෙන්නේ. කාමයේ විෂමයි. ඔව් විෂම කාමයෙන් අහකලා වීතරාගී වීත දෝෂී වීත මොහි ගුණ වඩනකොට ඊ සමාධිය ලක්ෂණයක් තියෙනවා. ඊ සමාධිය වැඩෙනකොට මේකයි ඒකට අනුකූල කරනවා. අනුක සමතුලිත කරනවා. සමතුලිත කරපුවාම ක්‍රමක්‍රමී කාමයේ සංසිඳෙනවා. සංසිඳුණාට පස්සේ ඉන්ද්‍රිය සංවරයි. ඉන්ද්‍රිය කියලා සංවර කරන්න ඕනේ. මොකද හේතුව දැන් මේක කොච්චර හැදුවත් මේකට උපනිශ්‍රේවණ හැදෙන්න කාමයෙන්ද එන විඥානයක් එන්න ඕනේ. විඥානයක් නැවත කාම විඥානයක් ගොඩ නැගෙන්න ඕනේ. ඔව් ඉතින් අපි රූපකාම සද්දකාම ගන්ධකාම රසකාම පොට්ටබ්බකාම ධර්මකාම කියලා. මේ කාම ඔක්කොම අපි දැන් මේ ප්‍රගුණ කරගෙන තියෙන්නේ. ඒතර මුලින් ආපු චිත්තයේ උපතින් එන අවස්ථාවේදී යටපත් වෙලා තිබෙන අනුසේ වශයෙන් විතරයි. පරිඋත්ทาน කිලෙත් තිබුණේ. නමුත් අපි දැන් මේ කාම ලෝකේ කාමයටම ඉවහල් වෙලා ඒකට ඉඩ දීපු නිසා මේ රූපකාම සද්දකාම ගන්ධකාම රසකාම පොට්ටබ්බකාම කියන මේ සංඛාරය වැඩුවා. වල සංඛාරපත්‍ය විඥානය කියලා ප්‍රවෘත්ති විඥානය පහල කළා. මේ ප්‍රවෘත්ති විඥානය නිසා මේ ප්‍රබස්තර මිදම් බික්ක වේචිත්තන් කියන මට්ටමටවත් අහලකවත් නැහැ. නමුත් යම්කි අනුසය වශයෙන් තිබිච්ච හිත දැන් කාම විඥාන වුණා. දැන් ඊතර මේක විඥාන හැදිලා තියෙන්නේ. දැන් මේ විඥාන ආහාරය ඉල්ලනවා. විඥානේ හැදුනට පස්සේ සංකාරයන් මේ භවයේම හැදුණු සංකාරු නිසා මේ විඥානේ ප්‍රබල වුණේ. දැන් මේ චක්කු විඥාන, සෝත විඥාන නෙමෙයි මේ කියන්නේ. ඒවෙන් හටගත්ත මනෝ විඥානේ. මනෝ විඥාන කෙලවරක් නැහැ. විවිධ පැති වලට ලස්සන බලන මනෝ විඥානය, මිහිරි ශබ්ද අහන මනෝ විඥාන, සෝත විඥාන නෙමෙයි. සෝත විඥාන අහන වර්තමානයේ විතරයි. අන්න ඒකයි. ඒතර ආග්‍රාණීය කියලා අපුරුදු එකට ගාන විඥානේ මේ මුල් කරගත්ත මනෝ විඥානේ. හිතුවඳ හිතේනවා. ඒක මනෝ විඥානය. රහ බලපුවාමත් වෙන රහ බලන් හිතෙනවා. ඉතින් අපේ එකක් කෙනෙකුට 10ක් තවහද ඔක්කොම වෙනවා. ඉතින් ඒ දින ওই විදිහට මට හිතෙනවා ඔව්. අනේ දැන් මට හිතයි රූප බලන්න, මට හිතයි අහවල් ශබ්ද අහන්න, මට හිතයි අහවල් ආග්‍රාණි හොඳ ආග්‍රාණී කරන්න, මට හිතයි අහවල් දේ රහ විඳින්න, මට හිතයි අහවල් ස්පර්ශය ලබන්න කියලා ඉතින් ඔක්කොම මනෝ විඥාන. විවිධ මනෝ විඥාන. දැන් විවිධ මනෝ විඥාන හටගත්තී. අපි හරි සංඛාර වශයෙන් ඒක දීපු ප්‍රත්‍යේනිතා. ඒ ප්‍රත්‍යේ වැඩිලා හිටන් දැන් පෝෂණය වෙලා ඉන්නේ හරියට මීහරක් වාගේ. කුළු මීහරක් වාගේ. දැන් මෙව නවතර කරන්න බෑ බඩිකිනි වෙනවා. මේ විඤ්ඤාණ වලට. ඒ හිතේ ගතියක්. ඒ බඩිකිනි වෙනකොට ඒක ගොඩනගපු ආහාරය නැවත ඉල්ලනවා. ඉල්ලා හිටනවා. පොළඹ වුණා. ඔව් ඔව් ඔව්. අරමුණ දෙනකොට ඉන්න බෑ. ගන්නේ ඒකයි. ආස්වාදී ගන්න. ඉතින් ඕකට තමයි කිව්වේ ඉන්ද්‍රිය සංවර භාවනාව කරන්න. දැන් ඉස්තර ඉන්ද්‍රිය සංවරය නිකන් කරන්න බෑ. මේ භයානකත්වයේ දුක්ඛම් භයට්ඨේන කියන එකෙන් දැකලා මේ ටික මුලි මූලික වශයෙන් දැකලා දර්ශන ඥානය පහළ කරනවා. දැන් සෝවාන් වෙනවා. සෝවාන් වුණාට පස්සේ යාට තියෙන්නේ භාවනාය පහත අප දෙවෙනි වතාව. දසනෙනි පහත අප ලබලා ඉවරයි. බණහන වෙලාවක. ඊට පස්සේ යා කල්පනා කරනවා ඉතුරු ටික කරගන්න නම් මේ විඥාන වලට ආහාර නතර කරන්න ඕනේ. එතකම සමාධිය හම්බෙන්නේ නැහැ. අනාගාමීනික සමාධියක් නැහැ. සමාධිය හම්බුනාට සමාධි සමාධිය ඉන්න බෑ සුභයි. මේ ඔව් ඒ කාමයට ඇදෙදී යන කොච්චර හරි. මොකද කය අසමතුලිතයි. ඉතින් අසමතුලිත කය සමබවටපත් කරන්න නම් ඉන්ද්‍රිය භාවනා වඩන්න ඕනේ සෝවාන් කෙනා. එයා ඉන්ද්‍රිය භාවනා වඩනකොට සෝවාන් ඵලෙ දෙපාරක් ලබන්න දෙයක් නැහැ. එයා යථාර්ථය දැකලා ඉවරයි. අතහැරීම නොවැළියම විදිය මිසක් වෙන සැනසීමක් නැහැ කියලා මූල ධර්මයේ දැකලා ඉවරයි. දැන් එයාට තියෙන්නේ එතෙන්ට එන්න බැරුව තියෙන්නේ මේ කාමයට පොළ බොර හින්දා. අර විඥාන. දැන් විඥාන ආහාර ගන්න ගන්න වැඩෙනවා. ඒක තමයි චක්‍රය. අන්න පරිත්‍යාගෝපාදීන් තොරව දහම් බලන්න බෑ කිව්වේ ඒකයි. මේක ප්‍රායෝගික පුහුණුවක්. නිකන් හිතියට හම්බ වෙන්නේ නැහැ. මොකද කරන්න ඕනේ මේ ඉන්ද්‍රියන්ගෙන් නැවත නැවත අරන් කෑම දෙන එක නතර කරන්න ඕනේ මේ විඥාන වලට. විඥාන ආහාරයෙන් ජීවත් වෙන්නේ. විඥාන වලට ආහාරය සංකාර. සංකාරපත්‍ය විඥාන. එන විඥාන නිරෝධ කරන්න සංකාර නිරෝධ වලත් විඥාන නිරෝධ වෙනවා. නිකන් ක්‍රමයකින් බෑ. එන සංකාර නිරෝධ කරන්න මොනවද? කාය සංකාර, වාචී සංකාර, මනෝ සංකාර කියලා. මේ සංකාර තුනක් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හට ගන්නවා. ඒ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හට ගන්න යදා පුඤ්ඤාවි සංකාර, අපුඤ්ඤාවි සංකාර, ආනිඤ්ඤාවි සංකාර කව ක්‍රමයකින් කියන්නේ. ඔය කාය සංකාර, වාචී සංකාර, මනෝ සංකාර කියලා. හදාගන්න මේ සංකාර අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හදා අර ආස්වාද විඳ පොළඹවනවා. ඒකෙ විඥානේ පහළ වුණා. ඒක තමයි චක්කු විඥානත් ආධාර වුණා. සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, වර්තමාන මොහොතේ ආධාර වෙලා මනෝ විඥානේ පෝෂණය කළා. මනෝ විඥානේ විවිධාකාර විඥාන බවට පත් වුණා. ඔන කර්මයේ කුඹුරයි. විඥානයේ බීජයයි. තෘෂ්ණාව ජලයයි. අවිද්‍යාව බැම්මයි. අවිද්‍යාව බැම්මේ වැටෙලා තෘෂ්ණා ජලයෙන් තිත් වෙලා තියෙන කර්මයේ නැවති කුඹුරේ විඥානයේ නැවති බීජය පැලවෙනවා. මේ විඥානයේ පැලවෙලා මේක මතු පුනර්භවයට බීජය බවට පත් වෙනවා. ආයතින් පුනර්භව හොති කියලා පෙන්නවා. මතු පුනර්භවයට හේතු වෙනවා කියලා. අන්නේ බීජ තමයි මේ කර්ම භවය තැන්පත් වෙන්නේ. අති කම බව ඇති උප්පති බව. කර්ම භවයක් දින උප්පති භවයක් තියෙනවා. උන්නේ කර්ම භවය තමයි උපන්දාපට මැරෙනකන් කරපුව තැන්පත් වෙන්නේ. මේ කර්ම භවය තැන්පත් වුණා වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ, විඥාන ස්කන්ධ කියලා. ස්කන්ධ වශයෙන් තැන්පත් වෙනවා. ස්කන්ධ කියන එක මේ වර්තමානයේ නෙවෙයි. ස්කන්ධ වල වර්තමාන කියන මාත්‍රයයි. අතීත අනාගත උඟා තියෙන්නේ. ස්කන්ධ අතීත අනාගත වර්තමාන සියුම් ඝන දුර ළඟ හීන ප්‍රනීත මේ ආදි වශයෙන් විග්‍රහ කරලා තියෙනවා. ඔක්කොම එක ස්කන්ධයක්. ඒ ස්කන්ධ බවට පත් වෙනවා. ඒ ස්කන්ධ වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ හතර තමයි මේ භව කිව්වේ. ඕක තමයි පුනර්භවයට හේතු වෙන්නේ. ඉතින් ඕකෙදී රූපයක් හේතු වෙනවා. හැබැයි සියලු දෙන සතර මහා භූත රූප නෙවෙයි. ඒ සතර මහා භූත මුල් වෙනවා. ඉස්සෙල්ලම. භූත රූප 28ක් තියෙනවා. ඕකෙන් ගෝචර රූප කියන එකක් තියෙනවා. ගෝචර රූප කියන එක කියලා නම් රූප ස්කන්ධේ විහිදෙනවා. රූප ස්කන්ධේ හදන මූලද්‍රව්‍යය තමයි සතර මහා භූත. අපි රූප ස්කන්ධේ අනන්තයේ පටන් තියෙනවා. අතීතයේ පටන්. අපි සම්බන්ධය විද රූප ස්කන්ධේ. ඒ රූප ස්කන්ධේ සතර මහා භූත නෙවෙයි. සතර මහා භූත නිසා හටගත් ඒවා. ඒ තියෙන්නේ සතර මහා භූත සහ සතර මහා නිසා හටගත් රූප 24ක් තියෙනවා. සතර මහා භූත 4 + 28. සතර මහා භූත නේ නැහැ එකක්ව හටගන්නේ. ඔක්කොම හටගන්න සතර මහා භූත උනේ. හැබැයි සතර මහා භූතේ හටගත් එක ආයි නැති වෙන්නේ නැහැ. ඒව රූප ස්කන්ධේ විහිදෙනවා. ඒක තමයි සරියුත් හාමුදුරු කියන්නේ ඇහැ හොඳට තියෙනවා නම් පිළිලා නැත්නම්. ඒතර මේ රූපයත් ආපාතගත වුණා නම් ආලෝකයත් හොඳට තිබුණා. ඒ රූපේ මේ ඇහෙන් ගිහිලා ඉතින් සතහ වෙනවා හිතේ. මේ ආකාරයේ සතහන් වෙන එක රූපස්කන්ධයේ සංග්‍රහ වෙනවා. ඒ සංග්‍රහය රූපස්කන්ධයේ සංග්‍රහ වෙනවා කියලා වෙන්නේ අර සතහන. මේ රූපිය නෙවෙයි. ඇහත් නෙවෙයි. අර දින භෞතික වස්තුවත් නෙවෙයි. අර ආලෝකයක් නෙවෙයි. අර භෞතික වස්තුවත් ඇහත් ආලෝකයක් නිසා සතහන පිහිටනවා මනසේ. අන්නේ සතහන රූපස්කන්ධයේ සංග්‍රහ වෙනවා. එන රූපස්කන්ධය කියන්නේ මොකක්ද අහුවහම? සතර මහා භූත කියලා හරිද? නෑ සතර මහා භූත මුල්ලුණා. මුලින් රූපස්කන්ධය හටගත්තා. එයා ඒ රූපස්කන්ධය තමයි අතීත රූපස්කන්ධය. නැහැ සතර මහා භූත මෙතන බලනවා. අතීත රූපස්කන්ධය කොහෙද? ඒක නැති වෙනවනේ. එහෙනම් අපිට අතීත රූපස්කන්ධයක් තියෙනවනේ. ඒ රූපස්කන්ධය අපි මතකද? මතකයේ රූපස්කන්ධය නේ. ඒක සතර මහා භූත නෙමෙයි. ඒ සතර මහා භූත නොවන රූපය. ඊට තමයි රූපේතර වේදනාවෙන්තර සංඥාවෙන්තර සංකාරයෙන්තර විඥානයේක ගමනක් හිතීමක් වැඩිවීමක් වෘද්ධියක් චුතියක් නොකියමි. එහෙනම් විඥානේ තනියෙන් යන්නේ කොහෙවත්? විඥානේ හර හතර ඕනේ. ඉතින් ඒක නෙමෙයි ඉතින්. ඔය නාම රූප නැතිද? දිහන්නේ රූපයක් තියෙනවා. ඉතින් එතන රූපංගේ එතන තියෙනවානේ. රූපං ජීවිතී මච්ඡාන නාම ගොත්තං. නාම ගොත්තං නජීරති. ඔය නාම ගෝත්‍රේ. ඔව් ගෝත්‍රේ කිවි නාමයෙන් ගොතපුවා. ගොත්ත. ගෝත්‍රේ කියලා වචනෙට කියන්නේ. ගොතනවා. ගොත්තං. ගොතනවා කියන වචනේ අපි සිංහල වචනේ. ගොත්ත කියන එකේ. නාම ගොතනවා. අර රූපේ දනුව. රූපයේ හැදේ කොහොමද නාමින් ගොතනවා. ඒ හැදිය ගන්නවා. අන්නාම ගොත්තේ. ඒක දිරන්නේ. ඒ නාම ගොත්තියත් මේ විශේෂ කරගත්ත රූපේ.
රූපස්තන්ගත්තු රූපේ
තමයි. අනේ භූත රූප ප්‍රසාද රූප සුද්ධාස්තකේ. විශේෂ රූප ඊළඟට එන්නේ. විශේෂ රූප කියන්නේ විශේෂ කරගත්ත ඒවා. ඇහැට විශේෂ කරගන්නවා, කන්නට විශේෂ කරගන්නවා, නාසයට දිවට කයට විශේෂ කරගන්නවා. ඒ විශේෂ කරගත්ත එක තමයි ඒක. දැන් බුලක් කොලයක් අර හාමුදුර හොඳ ලස්සන කතාවක් කිව්වා මේ ඊයේ පෙරදා. ධර්ම විග්‍රහ කරන්න ගිහිල්ලා. දැන් මේ බුලක් කොලයක් කරන් පෙන්නවා මේ බුලත් කොලේ හතර මහ භූත. මේක ආපෝ ධාතුවක් තියෙනවා, තේජෝ ධාතුවක් තියෙනවා, වායෝ ධාතුවක් තියෙනවා, පඨවි ධාතුවක් තියෙනවා. දැන් මේක දැක්කනේ ඇහැට. දැන් මේ හතර මහා භූත දැකලා බුලත් කොලේ කියලා ඇහැට ගත් එකක් තියෙනවා. ඇහැට ගත්තා එක රූපස්කන්ධයට සම්බන්ධයි. මේ කොලේ නෙමෙයි. මේ කොලේ ඡායාව ඇහැට වැදිලා බුලත් කොලියක් දැක්කා කියලා අපි කියනවා. අන්නේ රූපේ රූපස්කන්ධයට ගියා. මේ කොලේ නිසා. එතකොට ඊට පස්සේ මොකද කරන්නේ? ඒතර මේ ඒ රූප රූප ඒ. ඊට පස්සේ මේ කොලේ ඇද්දා ඉරුවා. සද්දයක් ඇහුණාද? ජලස් කරලා සද්දයක් ඇහුණා. ඒ මොකෙන්ද ආවේ? මේ බුලත් කොලේ ඉරුවාමනේ. දැන් විතර තිබිච්ච හතර මහ භූතේ බිදපුහම සද්දයක් ආවා. ඊයාපු සද්දේ ශබ්ද රූපේ. මේ රූපේමයි ආවේ. මේ රූපේ නෙමෙයි. හතර මහ භූත නෙමෙයි. හතර මහ භූත නිසා හටගත්තා. මේ පොඩි කරලා ඉම්බා. ඉම්බාම සුවදක් ආවා. ඒ සුවදක් ආවම සුව බුලත් සුවද කියලා කිව්වා. ඒක ගන්ධ රූපේ. බුලත් කොලේ මෙතන. පොඩ කාලා වැළුවා. සස රූපයක් ආවා. බුලත් රහයි. ඒක සසේ විනවද රූපේ. මේ බුලත් කොලේ හතර මහා ධාතු නෙමෙයි. ඒක වෙනම තියෙනවා. කාපු එක. මතකයේ හිටියා රස රූපේ. ඊට පස්සේ මේක අත ගාලා වැළුවා. මේක යම්කිසි මුරුදු ස්පර්ශයක් ඔක්කොම තියෙනවා. ඒකත් මනසේ හිටියා. ඒ තමයි බුලත් කොලේ ස්පර්ශ රූපේ. බුලත් කොලේ ඒකට ආධාර වුණා. ඒතර ওই ටික තමයි ධර්ම රෝගේ තියෙන්නේ. මේ ආධාරින් ගතේ ඒවා. එන මේ ලෝකේ ඔක්කොම රූප හතර මහා භූත සහ සතර මහා භූතයන්ගෙන් ප්‍රසාද රූපයන් කියන ওই දෙකෙන් හටගත්තු සුද්ධාටකින් හටගත්තු මුළු ලෝකෙම අවිද මේ රූප මේ පංචස්කන්ධයෙම ගොඩනගන ආධාර වෙනවා. ආධාර වීමක නැති නැති යනවා. මොහොතක් ගානේ බිඳි බිඳි යනවා. ආධාර කරගත්ත එකින් නැවත වාරයක් අපි ඒක බිඳලා දාලා අත්හරින්න බෑ. නැවත එකක් ගොඩනගමු කියලා. ආයිම આવනවා. මේ නාමයෙන් රූපයම ආවගෙන මේ භෞතික දේම આવනවා. භෞතික දේ තුලින් මොකද කරන්නේ? කාලයක් ගියාට පස්සේ භෞතික දේ බිඳිලා ගියාම ආයතරයන් නාම ලෝකෙ නිකන් ඉඳ බෑ. ආයිත් එකක්ම ආව ගන්නවා. ඉතින් ලෝකෙ හැදිනවා වෙනසිනවා. භෞතික ලෝකෙ කියන්නේ නාම ලෝකයේ ආකෘතිය. හැම වෙලෙම. එදා කොහොමද තිබුණේ? ඒ විදිහම ආයිත් එක හදනවා. ඒක අපි කිව්වා නැත හැදෙනවා. නැව දෝක තමයි හොයාගන්න බරුවක් තියෙනවා. ඔය මොකද මේ රූපයන්ගේ? ඔව්. ඒක නිකන් ඔව්. ඒ වෙනස් වෙන්නේ නැහැ. හැදෙන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ තමයි ඒ හැදෙන්නේ. මොකද හේතුව නාම ලෝකේ සතහනෙන් රූප ලෝකේ හදන්නේ අනන්තී වටන්. දැන් අපි හීන ලෝකේ අපි දන්නවද? අපි හීන ලෝකේ හිතින් මවන්න බෑ. හීනේ අපිට කවුද මවලා පින්නේ? තනි කර මේ ලෝකේ තිබුණා වගේ ගෙවල් දොරවල් ගස් කොළන් මේ සෙනග සත්වසු විපාව හැම කෙනෙක්ම බැවිනවා. හරියට මේ ලෝකේ වාගේමයි. ඉතින් අපිට මේ හොඳයි ලෝකේ මවන්න හිතෙන් කිව්වොත් එහෙම. අර හීනේ පෙනිච්ච එක. එහෙම බෑ. නෝත් අපි નિરાයාසයෙන් කිසිම සම්බන්ධයක් නැතුව නින්දිතී එක අවස්ථාවකදී අපි ත්‍රිවිචමතු වෙලා එනවා. එහෙනම් අපිට මැව්ව උත්සාහයක් ගතේ නැතුවට මේ හැම සටහනක්ම මනසේ තියෙනවා. මේ මනස මහ පුදුම කම්පියුටරයක්. ඒක
සම්බන්ධ
අන්න ඒකයි. මේ මානසික කම්පියුටරේ තරම් දක්ෂ එකක් ලෝකේ තව නැහැ. ඒක මේ අපි ගැහැත්තේවි කියන දෙයක් නැහැ. අදහස දීලා තියෙන්නේ අදහස ක්‍රියාත්මක වෙනවා. එහෙමයි වෙන්නේ. හිත හිතා කරන එකක් නෙවෙයි. අදහස දුන්නට පස්සේ දත්තයක් හැදුණා. ඒ දත්තයට අනුව ක්‍රියාත්මක වෙනවා. දත්තය දුන්න බව අපි දන්නේ. දැන් අපි සිට කොම්පියුටර් එකේ දත්තයක් සඳහන් කරනවා. කවද සඳහන් කළාද ඒක මතක නැති වෙන්න පුළුවන්. හැබැයි සඳහන් කරපු දත්තයේ ප්‍රතිචාර දක්වනවා. අන්න ඒ වගේ. අපි මොහොතක් ගන්න දත්ත සඳහන් කරනවා. සටහන් කර කර යනකොට සටහන් කරපු දත්ත ප්‍රතිචාර දක්වනවා. දැන් අපි දන්නේ නැහැ. ඒක තමයි කර්ම ශක්තිය කිව්වේ.
කර්ම ශක්තියම තමයි
ප්‍රතිචාර කරන්නේ ඉන්නේ කරන්නේ. ඔව්. ඉතින් මරණාසන්න මොහොතේ කර්ම ශක්තියම තමයි තීරණය කරන්නේ. රූප සටහන් ගිරා දීලා කර්ම කර්ම නිදි ගතිනි වතු කරලා දීලා ඊළඟ භවය හදන්නේ. අපිට අසරණයි තින්නේ. අපි දැම්ම දත්තේ කපලා තිබුණ නැන්නා. අපි දන්නේ කපලා තිනවා බුදුරජාණන් වහන්සේ තමයි දන්නේ ඔබ දත්තේ කපලා තියෙ ඉදිරියට. ඒක අපිට තේරුම් ගන්නවත් බැහැ. රහතන් වහන්සේ දන්නේ නැහැ අන්තිමර වළනකොට. අපි දැන් මේක උත්සාහ කරන්නේ. ඔව් දැන් ඒක අවස්ථාවක් තියෙනවා තෙරින්න හන්සේනවා ආනන්ද හැමදුරන් ගහනවා. එවත් ආනන්දෙයිනි මම මේ මේ පෙනෙනවා බලන බලාපොරොත්තුවක් නැහැ. ඇහෙනවා. ඒ වුණාට අහන බලාපොරොත්තුවක් නැහැ. මේ ආග්‍රාණික ගඳසුන් දැනෙනවා හොදට. ආග්‍රාණ කරන බලාපොරොත්තුවක් නැහැ. මේ රස දැනෙනවා. මේ රස විඳින බලාපොරොත්තුවක් නැහැ. මේ කයිර ස්පර්ශ දැනෙනවා. ඒ වුණා ස්පර්ශ කරන බලාපොරොත්තුවක් නැහැ. මට හොදට හිතන්නත් පුළුවන්. හිතන බලාපොරොත්තුවකුත් නැහැ. මේ සමාධිය මොකද්ද? මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. ඉතින් ඕක දන්නේ ආනන්ද හඳුරෝට උත්තර දෙන්න. බුදුරන් වහන්සේලා ඉදින් කියනවා. ස්වාමීනි මම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. ආනන්ද ඔබ තමයි අරිහත් ඵල සමාධිය කිව්වා. ඒතරදී අරිහත් ඵල සමාධියට පත් වෙලා ඉන්නවා. ඒ තෙරින්න හරිය දන්නේ. ඒ අරිහත් බව. ඒකේ මේ සමාධිය මොකද්ද ඇහි? නෑ ආනන්ද හඳුරගේ අහන්නේ ආනන්ද හඳුර ධර්මයේ පිරුණ දන්න නිසා තමයි මේක මේ අමුත්තක් ගැවිලා තියෙනවා. මෙන්න කරන්න කියන දේකුත් නෑ. ඒක මොකද්ද කියලා දන්නේ. ඒක තමයි මේ සමාධියක් තියෙන මොකද්ද ඒක කියලා හෙව්වේ. බුදුරන් වහන්සේ කියනවා ඒක තමයි හරියක් වල සමාධිය කියලා. ප්‍රත්‍යවේක්ෂා ඥාන කියන කෙනෙක්ට එන් තියෙනවා පුළුවන්. මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන නිකන් ඉන්නේ නැහැ ධර්මය අහලම ඕනේ ඉස්සෙල්ලා ඉන්න. ওই ධර්මය ගැන සෑහෙන හදාරලා තිබිච්ච කෙනෙකුටයි ධර්මානුකූලව විසඳගන්න ප්‍රත්‍යවේක්ෂා ඥාන ඉන්නේ. නිකම් ඉන්නේ නැහැ. දැන් ප්‍රත්‍යවේක්ෂා ඥාන කොහොමද තියෙන්නේ නැන්නේ මේ පරිහි බුදුන් වහන්සේ. උනාද මොකුත් තේරෙන්නේ නැහැ. ඇලිලා නැහැ. එච්චරයි දන්නේ. ඒක මොකද කියලා දන්නේ නැහැ. ඒක රහත් ඵලයි කියලා දන්නේ නැහැ. පිරිනුවම් පානෙ ඉඳ පිරිනුවම් පානවා මිස. ඇලිලා ඇතෝ ජීවත් වෙනවා. ඒක කියන්නේ නැත්. අන්නේ වගේ තමයි. මේ ධර්ම ධර්මයෙන් ගන්න විනිශ්චය ධර්මය හරම ගන්න ඕනේ. එහෙම කෙනෙකුට මිසක් නැතු මේ අරිහත් ඵලයයි මේ සකෘදාගාමී ඵලයයි මේ එහෙම ගන්න බෑ. එහෙම කියන්නේ නැත්. හැබැයි මට මේ ඉස්සර තිබිච්ච මෙහෙම ගති දන්නේ නැහැ කීයේ හැටි.
ඒක ඒ වෙනස
තේරෙනවා. වෙනස පේනවා. ඒ වෙනස මොකද්ද කියලා කියන්න බෑ. අන්න ඒකයි. ඔව්. නිරෝධ ස්පර්ශ කිරීමයි නිරෝධ සමාපත්තියයි දෙක.
නිරෝධ ස්පර්ශ කරන හඳුන.
අන්න ඒකයි. සමාපත්තිය කියන්න බෑ.
සමාපත්තිය දවස් හතරක්
ඉන්න පුළුවන්. අන්න ඒකයි. ඒ කියන්නේ අනාගාමි හෝ අරිහතුන් වහන්සේට ඉතින් ගිහි ප්‍රගුණ කරගත්තා. නිරෝධ ස්පර්ශය කියන්නේ ඒක. ඒක හුස්පා කරන් පොඩ්ඩක් අන්න තරම් හුළු වෙලාවක් කියන්නේ. ඒක හිතන්න බෑ. ඒ තරම් වෙලාවක් ගියා කියලා.
ඒක කියන අදහස
තේරෙනවා. ඔව් අදහස තේරෙනවා. ඒක හරියට දැන් ඒක තේරෙන්නේ දැන් ඔය නේව සංඥා නා සංඥා යතෙන් දැනගන්න. සුද්ධ මනෝ සංකාර අඳුරන්නේ. කෙනෙක්. ඒක අපි වේදනා සංඥා මනෝ සංකාර කියකේ ඉන්නවා. මොන වේදනාවද මොන සංඥාද කොතන හැදෙන වේදනාවද කොතන හැදෙන සංඥාද ඒක දන්නේ. ඒක දැනගන්න නම් ඔයා ඕකෙන් ගිහිලා ගිහිල්ලා නේව සංඥා නා සංඥා කියන තැන අදකින්න ඕනේ. අන්න ඉතින් දකිනවා හිත ගොඩ නගෙන හැටි. දැනීම සහ හැඳිනීම ගොඩ නගනවා අපි උත්සාහයෙන්. ගොඩ නගන නිසා තමයි මතුවලා ඉන්නේ. ඒකම කිවිල යනවා. ඒතොර දකිනවා ගොඩ නගපු එක පවතින්නේ නැහැ. ගෙවෙනවා. ගෙවෙනකොට ජීවිතය ඉවරයි කියලා බයක් එනවා. ජීවිත අසරයි ගොඩ නගනවා. ගොඩ නගම ආයි වේදනා සංඥා දෙක දැනෙන්න පටන් ගන්නවා. ආයි දැනෙන්නේ නෝ දැනෙන්න පටන් ගන්න අඩු වීගෙන යනවා. ඔය ඉවර ඔක කොච්චර හරි ක්‍රියාත්මකයි. වෙන එකක් හිතන්න වෙලාවක් නැහැ උතන. එතන වෙන එකක් දැන් මේ මොකද්ද කියලාත් හිතන්න කල්පනා කරන්න බෑ. ඔය ක්‍රියාවලිය විතරයි දකින්නේ. හැබැයි එකක් දකින්නවා. ඒ මේ හිත කියන්නේ ගොඩ නගන එකක් හේතු බලයක්. මේන් හර තව හිතක් කියලා එකක් නැහැ කියලා. ඒක ගොඩ නගන එකක් බව දකින්නවා. ඉමේ ගොඩ නගන්න උත්සාහයක් විරිය නිරන්තරයෙන් දෙනවා. මේ උත්සාහයේ විදි එතෙන්දි දකින්නවා විහිසක් බව. දැකලා මේ විහිද අත්හැරියොත් සියලු විහිද ඉවරයි කියලා දකින්නවා. තවත් අතල්ලි විහිතක් නැහැ අන්තිම විහිද ඔච්චරයි කියලා. ඉතින් ඒකත් අරිනවා අන්තිමට. අතරට ලඟල් නිවිලා ගියා. තත්තර ගානක් හිටියා දන්නේ නැහැ වෙලාව කියන්න බැහැ ඊට පස්සේ. කොච්චර හිටියේ කියලා. ආයි බලන්න තිතක් තියෙනවා. දැනින් තිතක්. අන්නි තිතට ඇවිදලා හිටලා මොකද කරන්නේ? බලු මෙහෙරලා නැහැ. ජීවිතේ තියෙනවා. ඒ මොකද කියලා බලන රාවල දින වෙනවා. පෙර භවීදී මේ ගෙනත් දුන්න මේ ජීවිත ශක්තිය ගෙනත් දුන්න මූලික අවස්ථාව ඒ. ඒ තමයි පරිසන්දියට ගෙනත් දුන්න ශක්තිය.
කර්ම ශක්තිය.
අන්නේ කර්ම ශක්තියෙන් ආවේ ඒක. ඒක තමයි වර්ධනය කළා වර්ධනය කළා හිටන් ඇවිදලා හැකින එක නේව සංඥා නාසංඥාවට ඉඳන් පිඹුවා. පුඹලා හිටන් නැවැත්තුවා. නැවතුපුවාම ආකින්චඤ්ඤාය දෙන්ට ආවා. ඒක ප්‍රසාරණය කළා. විඥානංචාය දෙන්ට ආවා. ඒක ආකාශය බදාගත්තා. ආකාශානංචාය දෙන්ට ආවා. ආකාශෙත් ඒක ඇති කරගත්තා. චතුර්ථ ඥානීය ආලෝකයට ආවා. ආලෝකයේ අතපය විහිදවා ගත්තා. තෘතීය ඥානීය ශරීරයට ආවා. ඒකට වායුමය ශරීරයක් වුණා. ද්විතීය ඥාන ශරීරයට ආවා. ඊට පස්සේ ඒක තනිකරම වායුමය ඝන ශරීරයක් බවට පත් වෙලා හිටන් සියුම් ශරීරයක් බවට පත් වෙලා හිටියපු අතපය දිරවුවත් එක්ක ආවා එදියේ නෑ. ප්‍රථම ඥානීයට ආවා. ඔව්. එහා පැත්තට යෑමක් ඔව්. ඔව් ඔව් ඔව්. අපි අර ප්‍රතිපරිසන්දීදී ප්‍රතිසන්දියත කර්මජෝ වෙලා ඔව්. ඒක උඩට ඇවිල්ලා ඊට පස්සේ ගන්දාපො වෙලා යන ක්‍රමයක් තියෙනවනේ. ක්‍රමයක්ම තමයි. එහෙම ක්‍රමයක්. ඒ උඩ ඉඳන් පල්ලෙහාට එන්නේ පල්ලෙහා උඩට ගිහිල්ලා කෙරවලනෙත් එහෙමයි. ඉතින් ඒක මම ඒ දන්නේ එදා දැකදී. හැබැයි එදා මම දන්නේ ඒවා ධ්‍යාන බව. එහෙම අවස්ථාවක් දැකලා තියෙනවා. පස්සේ ඉතාලම පස්සේ කාලෙක මේ පොත්පත් බලනකොට මේ නවානුපුර සමාපත්තිය ගැන කරන විග්‍රහ බලනකොට මට පැහැදිලිව දෙන්න වෙන එක තමයි මම අර දැදා දැක්කේ මේ ටික නේද කියලා. කෙස් ගන්න ඉතිය කොහොම ආවා. දැන් බුදුරන් වහන්සේ දෙකින් එක වෙලා තියෙනවා චතුර්ථ ධ්‍යානට යනවා විග්‍රහ කරලා. අන්තිමට සුදුරු එද්දකින් ඉහේ පටන් දෙපතුලට මේ අඟපසක රූපෙන්න වහපුහා පේන්නේ කොහොමද? චතුර්ථ ධ්‍යානෙදී මෙන්න මෙහෙම ස්වභාවයක් පේනවා කිව්වා. කියනකොට මට මතක් වෙනවා මං දැක්ක ඔයිලියේ. මේ අඟපසක මොකුත් නැහැ ඒකේ. හැබැයි ඒක මන් දැක්කට අනිකේන සුදුරේ දේවහපුව පේන උණ්ඩියලයිද ගත්තා වහලද කියලා හිතෙයි. නැගිලා හිටම බුදියා ඉන්නකොට වේරෝපය වහපුව එකක්ද කියලා හිතෙයි. අධ්‍යක්ීම නැහැනේ. නැවත අර කියපු අධ්‍යක්ීම බුදුරන් වහන්සේගේ අධ්‍යක්ීමනේ. උන් දන්න දෙන්නේ. ඒ පින්නපු එක. මං අධ්‍යක්ීම මට තිවිච්ච හින්දා. මෙන්න මේක තමයි ඒ කියන දේ රුණා. තහවුරුණායි. තහවුරුණායි ඒක. ඒකාන්තයෙන්. ඒතර අර මේ පියුම් පොකුණක මැද මේ මැද කැදිච්ච නිලුම් මානිලාදී මල් පොහොට්ටු හැමතැනම වතුරේ වටේලා තියෙනවා තෘතිය ධානයේ වැටෙහෙ නැටි කියනකොට මට සංතුීර වැටුණ ආස්වාදයෙන් පිරලනිය හැම විසාර හවුමක සුවේක මැදිරා ඉන්න හැටි. ඒ අවස්ථාව එහෙම දකින්නවා. ඒතර මට තේරෙනවා මේක නෙමෙයි කියන්නේ කියලා. කඩමැට්ටමට අර වතුර පිටිච්ච මේ මේ විලක මේ වැහි වතුර පිටින් එන්නේත් නැහැ. කලඹීමකුත් නැහැ. නමුත් උරුපත්වලින් හිමින් ඇවිත් කටමැට්ට පිටලා නිච්චලව තියනවා වගේ. ද්විතිය ධානය කිව්වා. දැන් මට හොඳටම තේරෙනවා ද්විතිය ධානයේ සුඛේ. ආපු හැටි. ඒ ප්‍රීතිය ප්‍රීති සුඛ දෙකෙන් හිටලා තියෙන හැටි ඔක්කොම. සමාධිය නැගිච්ච ප්‍රීති සුඛේ. ඒතකොට අංචාරය අර මේ කියන්නේ විරිත් පිටක් නැහැ මිනිස් නෙමෙයි ඔකට කියන්නේ අර මේ නාන සුණු පිටක්. වතුරට දාහිටන් දිය කරලා අඹරේ නැතිබ්බට පස්සේ ඇතුර පිට තෙත් වෙච්ච නැතිනක් තියෙනවා වගේ සුඛේ පිනා යනවා හැමදැනම කියලා කිව්වා. ප්‍රථම ධානයේ හැටි මට මතකයි. යාවේක හැබැයි එදා ආපු සමාපත්තිය ආවේ නැහැ ඊට පස්සේ මොකක්ද කියලා මට තේරුම් ගන්න බැහැ. එකම දවසයි සමාපත්තිය ආවේ. ඒ සමාපත්තිය යන බය හිතුනේත් නැහැ. පොඩ්ඩක්වත් ආපහු යන බය හිතුනේත් නැහැ. හොඳ පුරුද්දක් තිබුණා වගේ ගිහින් ආපහු ආවා. නවයේ ඉඳලා නම් හවස 3ක් පහුවිලා රෑ ඔය ලගෙන කොට පැය 5කටත් වැඩි. මම දන්නේ නැහැ විනාඩි 20ක් ඉදිරිය ගියා කියලා මට හිතුනේ. ඒක දැක අවුරුදු 13 විතර කාලෙදී මේ ඇදක් උඩ ඉඳගෙන ඔකටම හොරෙන් භාවනා කරපුවාම ඇච්ච වේද. එදා විතරයි සත්‍යෙමද ගන්න හම්බුනේ. ඔව්. සමාපත්තිය අමාරුයි. සමාපත්තිය සම්බන්ධුනොත් මේ ලෝකෙ කිසිම දෙයක සම්බන්ධයක් නැහැ මේ පංචේන්ද්‍රියට. පංචේන්ද්‍රියම නිදා. මනේන්ද්‍රිය විතරයි. පංචද්වාර ආවර්ජනයෙන් නෑ. නෑ නෑ නෑ. ඔව්. මනෝද්වාර විතරයි. මනෝද්වාරය චිත්ත විදි නොකැඩි යන්න ඕනේ. එකම චිත්ත වේලිය ධානා චිත්ත වේදී අන්න ඒකයි ඒක සමාපatti ලක්ෂණ ඇහෙන්නේ දැන් චතුර්ථ ධානී ධානීට ඇහෙනවා දැන් ඒකව ඔව් ඒක අවස්ථාවක සරියුත් හාමුදුරුව චතුර්ථ ධානී සමවැදිලා ඉන්න වෙලාවක මේ අලි කුංජනාද කරන සද්දය වුණා කිව්වා ඒවර විසුණුනාදලා ඉන හයින් පටන් ගත්තා ඉරටන් සමාධිය හිටියනම් චතුර්ථ ධානය හිටියනම් අලි කුචනාද මධ්‍ය මහත් දැහින්නේ කොහොමද? ඔව්. ඔව්. හරිත හඳුන බොරුවක් කියන්නේ බුදුරන් වහන්සේට කිව්වා. මාන්නේ එහෙම සමාධියක් තියෙනවා. ඒක හීන සමාධිය කිව්වා. බුදුරන් දේශනා කළා තියෙනවා. එහෙම චතුර්ථ ධානය සමාධියක් තියෙනවා. ඒක හීන සමාධිය. ඒක නැහැනවා. මොකද ඒක සමාපත්තිය නෙවෙයි. ධානය. ඒක වැඩ කරනවා. ඒකයි. මනෝද්වාර විතරක්. මනෝද්වාර විතරක් නෙවෙයි. ඒකයි හේතුව. ආයෙ තමයි
චතුර්ථ ධානය සමාපත්තිය.
නවතින්නේ ඒකනේ. ඔව් හරි කියන්නේ හුස්ම නවතිනවා. ඔව්. ඉස්පන්දරේ තියෙන නිරෝධය කියන්නේ. ඔව්. ඔව් උණුසුම තියෙනවා. කොහොමවත් අවසානයේ උණුසුම තියෙනවා. ඉන්ද්‍රිය දුර්වල වෙන්නේ නැහැ. ඔව්. මොකුත් වෙන්නේ නැහැ. නිරෝධය සමවැදුණත් ජීවිත රූපේ තියෙනවා. ඔව් ජීවිතේන්ද්‍රිය නාම ජීවිතේන්ද්‍රිය රූප ජීවිතේන්ද්‍රිය දෙකයි. රූප ජීවිතයෙන්දී තමයි නිරෝධයේදී කය පවත්න්නේ. නාම ජීවිතයෙන්දී පවතින්නේ නැහැ. නාමයේ නිරෝධයිනේ. ඒ රූප ජීවිතයෙන්දී පවතිනවා.
ඒක
කර්ම ශක්තිය මේ
නේද?
භූත රූප, ප්‍රසාද රූප, විශේෂ රූප, භාව රූප, හදේ රූප, ජීවිත රූප, ආහාර රූප. ඔය කියන ටික හැදෙනවා කර්ම ශක්තිය. ප්‍රදාන වෙනවා. පරිච්ඡේද රූප, විඤ්ඤාති රූප, විකාර රූප, ලක්ෂණ රූප කිය තව හතරක් තියෙනවා. හතර කොටස. ඒ 28 කොටස් දෙකකට බෙදෙන්නේ. භූත අපසාද විශේෂ භාවයේ හදේ මිජ්ජපි ජීවිත ආහාර රූපේහි අට්ඨාරහ විදන් තතයි 18ක් එතන කියවනවා. පරිච්ඡේදෝත විඤ්ඤාති විකාරෝ ලක්ෂණ තිච අනිප්පනෝද දසචේති. ඒක රූපය නිසා උපන් ඒවා 10යි. අතන 18යි 10යි 28යි. 8 20 ඉදම් භාවයේ කියලා රූපය 28 විග්‍රහ කරන්නේ. ඒකේ මුල ජීවිත රූපය අහු වෙන්නේ කර්ම ශක්තියත් එක්ක පටන් ගන්න මුල ඒවට. නෑ 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 නෑ. එහෙම දෙයක් නෑ. ප්‍රථම අධ්‍යයන ඇතේ මාර්ගඵල ලබන්න. ඒ ලබන මොහොතේ හැම වෙලෙම තියෙන්නේ නෑ. දැන් සෝවන් වෝයන මොහොත වෙනකොට උපචාර සමාධියත් ඇති වෙනවා. එතෙන්ට ඇවිදින්න. ක්ෂණයකින් ලැබිලා ඊට ධ්‍යානයේ වැහැලා යනවා. ඵලෙ විරෝධී අත්‍යරිච්ච අත්‍යරණමයි. මේ ඵලෙ ආපහු වෙනස් වෙන්නේ නෑ. යම් ක්ලේශයක් අත්‍යරණ නම් අත්‍යරිච්ච ටික අත්‍යරණ. ඔබනි වෙනවා දැන් ඵලයේ ගැන මේ නිරන්තරයෙන් පවතින්නේ කොහොමද කියලා. ඒතර යන මෙනේ නොකරේ නිලාට තියෙන ඵලයේ තියනවාද කියලා ආනන්ද හැඳුලගෙන් අහනවා. ඉතින් ආනන්ද හැඳුලගෙන් උපමාවකින් ඔබ තේරුම් කරලා දෙනවා කියලා බම්නිකට කියනවා. ඒ උපමාවකින් ඔබ ඔබට තෝරලා දෙන්නා. කාගේ අතක් හෝ කකුලක් හෝ කපනවා. කැපුවාට පස්සේ ඒ අංගපස්සේ ඔහුගේ නෑ. ඔහු එක සිහි කර කර ඉන්නකන් දුක් වේවි අඬලා හරි ඉන්නවා. දකින්න අනේ මගේ අත නෑනේ පය නෑනේ කියලා. කලක් ගියාට පස්සේ වෙන වැඩක් කර කර ඉන්නේ ලාවට. යටි කමතක වෙනවා. ඉතින් අහන යවතක වෙලා තිබිච්ච ඉතින් අතපය හිනවද? හිත නැත් නැති එක නෑමයි. අන්න ඒ වගේ කියලා පෙන්න උපමාව. යම් ක්ලේශයක් අත්හැරලා ඊට පස්සේ යා රඟන්නේ ලෝකේ ඉතුරු කෙලෙස් එක්කලයි. ඒකයි කාරණේ. ගෙවිච්ච කෙලෙස් එක සම්බන්ධ නෑ.
අපිට ඒක යා ආසභාංශයේ වශයෙන් දකින්න ඉස්සාව
දීනවා. අන්න ඒකයි කාරණේ. ඔව්. මේ ගෙවිච්ච කෙලෙස් එකයි සම්බන්ධයක් නෑ යාගේ. ඒ ගෙවිච්ච කෙලෙස් නිසා තමයි සමාපත්තියකින් මේකේ. යටි නිරෝධ මේ කියන්නේ ඵල සමව තින්නේ ඒකේ. ඒක සමාපත්තියමයි.
ඉරිච්චකේ.
ඔව්. මොකද ආයතය ගොඩේ ඉන්නේ නැති හින්දා. ඒ ටිකෙන් සමාපත්තිය. එයා එකකින් අහක් වෙන්නේ. ඒ ඵල සමාපත්තියක් තියෙනවා. සමව තින්න ගුණ ආවර්ජන කරන්න ඕනේ. ආවර්ජන කළොත් තේරෙනවා. අර අතපය නැති එක ආවර්ජන කළොත් අතපය නැති බව තේරෙනවා. නැතත් ඉන්නේ ඒකේ. අන්න ඒකයි. ඒ කෙලෙස් ඉන්නේ නැහැ. අතලම කෙලෙස් ඉන්නේ. අන්න ඒකයි.
කෙලෙස්
ඇති වෙන්නේ.